ඔබරැඳී සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
තවත් වැඩ කරන සතියක ආරම්භයක් සනිටුහන් කරන සඳුදාවක එමනම් අපි පුරුදු ලෙසින් සූදානම් මේ ගෙවිලගේ සතියේ ලාංකීය දේශපාලනයේ අලුත් අත්විත්ති පිළිබඳව කතා බහ කරන්න විටින් විට වාර්තාවන ප්‍රවෘත්තිවල ඇතුළාන්ත තොරතුරු ඇතුළත්ව තිරේ පිටපස තියෙන තොරතුරුත් සමගින් මේ දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ඉදිරි මහමැතිවරණයත් ඉලක්ක කරගෙන අපිට අහන්නට ලැබෙන තොරතුරු මොනවද? එමනම් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට. මනෝජ් අපි සම්බන්ධ කරගනිමු. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිනෘක්ෂි.
එමනම් අපි මනෝජ් පටන් ගනිමු. නොවැම්බර් මාසේ 14 වෙනිදා පවත්වන්නට නියමිත මහමැතිවරණයට කොහොමද එක් එක් පක්ෂවල සූදානම කියලා? මොකද විවිධ පක්ෂ විවිධ ස්වරූපයෙන් සූදානම් වෙමින් පවතිනවා වගට අපිට නොයෙකුත් තොරතුරු ලැබෙමින් තියෙන කාලවකවානුවක්. මේක සංධානගත වීම, අභ්‍යන්තර සාකච්ඡා, ඒ වගේම වෙනත් පක්ෂවලට තම තම පක්ෂවලට හෝ සංධානවලට එකතු වන්න කියන යෝජනා, ඒ පිළිබඳව වෙන සාකච්ඡා, මේ වගේ නොයෙකුත් කරුණු අපිට තියෙනවා සාකච්ඡා කරන්න. මුලින් මම කැමති මේ පිළිබඳව වෙන සූදානම කොහොමද කියලා දැනගන්න වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුතෙන් බිහිවුණු පාලනාධිකාරිය ජාතික ජනබල වේගයේ කොහොමද සූදානම කියලා. ඔවුන් අපි දන්නවා ජනාධිපතිවරණයට කලින් ඉඳන් මහමැතිවරණයටත් අදාළ කරගෙනම ඔවුන්ගේ ඉදිරි සැලැස්ම පිළිබඳව වන තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ඉදිරි මහමැතිවරණයකදී ඔවුන් ආණ්ඩු පක්ෂයක් තනිව පිහිටවන්නට හැකියාවක් ලැබුණු තින් කරන දේවල් පිළිබඳව යම් ඉඟි ලබා දීලා තියෙන්නේ. එහෙමනම් ඔවුන්ගේ සූදානම කොහොමද මේ ඉදිරි මැතිවරණය සඳහා?
ඔව්, මං හිතන්නේ දිල්ලුක්ෂි වෙනදට වඩා බලාපොරොත්තු සහගතව ජාතික ජනබල වේගයේ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ හේතුව ඔවුන් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරලා භූමියේ තමන්ගේ දේශපාලන කඳවුරට තියෙන කැමැත්ත කොච්චරද කියලා යම් තක්සේරුවක් ලබා ගත්තා. හැබැයි ඒකට අඩු වුණත් වැඩි වුණත් ඉතා වැඩි වුණත් වෙනදට වඩා ප්‍රතිචාරයක් මේ පාර ජාතික ජනබල වේගයට ලැබෙන බව ඔවුන් දන්නවා. ඔවුන්ගේ ජාතික ජන බලවේග කඳවුරේ මනාප පොර තිබුණේ නෑ. මීට කලින් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු නියෝජනය කරන්න එක මැතිවරණ දිස්ත්‍රික්කයකින් ගොඩක් වෙලාවට පාර්ලිමේන්තු නියෝජිතයන් 3 දෙනෙක් ආවේ නෑ. ඒ හින්දා ඔවුන්ගේ පක්ෂයේ වෙනම හඳුනා දීම් සිද්ධ වුණා. සමහර අවස්ථාවල කවුද ඡන්ද දෙනවා, කාටද ඡන්ද දෙන්න ඕන කියලා. ඒත් එක්කම ඔවුන්ගේ කඳවුරේ නෑන දෙයක් තමයි හොරකම, දූෂණය, වංචාව නැති කිරීම, චෝදනා නැති පුද්ගලයන් ඉදිරිපත් කිරීම, මේ ආදී. ඉතින් මේ නිර්ණායක මත ඔවුන්ගේ අපේක්ෂක ලයිස්තු සකස් වෙමින් නැත්තේ. ගොඩක් දුරට නාම යෝජනා ලයිස්තු සකස් කර අවසන් කියලත් තොරතුරු වාර්තා වෙනවා. හරිනි අමරසූරිය අගමැතිතුමිය මෙවර ප්‍රථම වතාවට ඡන්දයක් ඉල්ලන්න මහචන්දර සූදානමින් ඉන්නේ. එතුමිය පාර්ලිමේන්තුවට ගිය පසුගිය වතාවේ ජාතික ලැයිස්තුවෙන් එතුමිය කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා මැතිවරණයට ඉදිරිපත් වෙන සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම සුනිල් වටගල නීතිඥතුමා, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීතුමා වගේ කණ්ඩායම් ඉන්නවා නියෝජනය කරන. කියන්නේ අවසාන වශයෙන් අනුරදි සනායක මන්ත්‍රීවරයා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබපු, ඒත් එක්කම තවත් ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂණරාල්වරයා විදිහට පත් කරපු වෛද්‍ය නජිත් ඉන්දික ඔහුට නියමිත තනතුරෙන් නියම නැත්තම් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂණරාල් දුරෙන් ඔහු ඉවත් වෙලා තියෙනවා. ඔහු ජාතික ජනබල වේගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ජනාධිපතිතුමත් කියලා තියෙනවා අපේක්ෂකයන්ට මනාපොලට ගහගන්න නැතුව මැතිවරණ කරන්න ඕනේ, නැත්තම් අපි ගහගත්තොත් රටම හිනා වෙයි කියන දේ ඔවුන් සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ මැතිවරණ ලයිස්තු නාම යෝජනා ලයිස්තු සකස් කරමින් අවසාන අධිවරවල මේ වෙලාවේ ඉන්නේ කියලායි වාර්තා වෙන්නේ.
දැන් මීළඟට අවධානයට ලොක් කරමු මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ තියෙන අවධානය පිළිබඳව. අපි දන්නවා මේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරපු කරුණු ඉදිරි මහමැතිවරණයට තරඟ කරන්නේ නැහැ, ජාතික ලයිස්තුවෙන් උනත් එන්නේ නැහැ. එතකොට ඔහු තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳී සිටීම පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයෙන්ම විවිධ මතවාද තියෙනවා. අපි ඒ පිළිබඳවත් මීට කලින් සාකච්ඡා කළා තියෙන්නේ. දැන් එහෙනම් ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට තෝරාගත්ත සලකුණ ගෑස් සිලින්ඩරය යටතේ මහමැතිවරණයට පිරිස් සම්බන්ධ වෙන්න සූදානම් කියලයි තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට ඔහු මේ වෙනකොට කටයුතු කරමින් සිටින නිසා ඇත්තටම පුද්ගලයන් ඔහු වටා එකතු වෙනවා නම් එකතු වෙන්න උනේ අලියා සලකුණ යටතේ. එහෙමනම් මේ ගෑස් සිලින්ඩරය කියන එක යොදා ගැනීම පසුපස එක්සත් ජාතික පක්ෂය සඳහනගත වීමක් කෙරෙහි වන පූර්ව නිමිතිද මේ පළවෙන්නේ කියන පොඩි සැකයකුත් අපිට මතුවෙනවා. භූමියේ තත්ත්වය කොහොමද මේ සම්බන්ධයෙන් තියෙන මනෝජ්?
ඔව්, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණත් ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායම් රාශියක් එකතු වුණා. පාරම්පරික සාම්ප්‍රදායික වමේ දේශපාලනඥයින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරපු දේශපාලනඥයින් ඉන්නවා. මම හිතන්නේ ඔවුන්ට අලියා ලකුණෙන් තරග කරන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා පදනම් කරගෙන වෙන්න ඕනේ ඔවුන් අලියාවත් එකතු කරගෙන ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහමැතිවරණයට එන්න ඔවුන් සඳහනගත වෙන්න සූදානම් වෙන්නේ. මේ මැතිවරණ මෙහෙයුම සම්බන්ධයෙන් සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක් තිබිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුත් ඇවිල්ලා ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා දේශපාලනින් සමුගන්නේ නැහැ කියලා. කොමනත් ඔහුගේ නායකත්වයෙන් පුළුල් බලවේගයක් නිර්මාණය කරලා ගෑස් සිලින්ඩරෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි සූදානම. එතන එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා පොදු ජන එක්සත් නිදහස් සන්ධානය. මේ ඔය කුසලානේ ලකුණෙන් දිනේෂ් ගුණවර්ධන හිටපු අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු සන්ධානය ඔවුන් ඉන්නවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය මෙතන ඉන්නවා. නිමල් සිරිපාල සිල්ලා අමරවීර හිටපු ඇමතිවරයා ඇතුළු කණ්ඩායම, නිමල් ලංස ඇතුළු කණ්ඩායම ඔවුන් ආවේ මේ කියන්නේ නව සන්ධානයෙන්නේ. විශේෂයෙන්ම මේ ඔය කුසලානේ ලකුණ යටතේ ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා ආපු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක්. එතකොට මේ ඔක්කොම එකතු වෙලා සියලු දිස්ත්‍රික්කවලට පොදු ලකුණකින් ඉදිරිපත් වෙන්න තීන්දුව කරලා තියෙනවා. ඒ ලකුණ තමයි ගෑස් සිලින්ඩරය. එතකොට දිනේෂ් ගුණවර්ධන හිටපු අගමැතිවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේ කම්බරයා හම්බ වෙලා සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන හිටපු අගමැතිතුමා ආරාධනා කරලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් මේ සන්ධානයට එකතු වෙන්න කියලා. ඉදිරියේදී ඒ ගැන පොදුජන පෙරමුණ සාකච්ඡා කරන්න නියමිතයි කියලාත් වාර්තා වෙනවා.
දැන් එහෙමනම් අවධානයට ලක් කරමු පොදුජන පෙරමුණෙන් ලැබෙන වාර්තා කොහොමද කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටු පක්ෂය මේ ලකුණු වෙනස් වෙන්නත් යනවා කියලා එම්.එම්. කසුකුසු තියෙනවා. මොනවද මනෝජ් ඒ පැත්තෙන් වාර්තාවන තොරතුරු?
මං හිතන්නේ ඔය ලකුණ වෙනස් වෙන්න යනවා කියන්නේ පොහොට්ටුව නැතුව දැන් ගෑස් සිලින්ඩරෙන් ආරාධනා කරා නම් ඔවුන් සමග සාකච්ඡා කරලා අවසාන තීරණයකට ඇවිල්ලා නැති නිසා වෙන සන්ධානයකින් සන්ධානගත වෙනවා නම් පොහොට්ටුව නෑ කියන අදහසක් වෙන්න පුළුවන්. කොහොම වුණත් පොහොට්ටුවත් කෙසේ හෝ මේ වර මහමැතිවරණ ඡන්දෙ ඉල්ලනවනේ ඒක සන්ධානගතව නම් සන්ධානගතව වෙන්න පුළුවන්. පක්ෂයක් විදියට නම් පක්ෂයක් විදියට වෙන්න පුළුවන්. පොහොට්ටුව පක්ෂයක් විදියට මැතිවරණට සූදානම් වෙන බවට තොරතුරු තියෙනවා. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලයිද සමහර ලාවට කියවුණා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලයි කියලා. කොමනත් ඔහු දැනට තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මහමැතිවරණයට ඉදිරිපත් නොවෙන්න මැතිවරණයේ මෙහෙයවීමේ වගකීම ඔහු බාරගෙන තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. එතකොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වර මහමැතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කේ නායකයා විදිහට ඉන්න ජෝස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. ඔහුගේ තවත් දේශපාලන ගෝලයන් දෙදෙනෙක් මෙවර කුරුණෑගලින් ඔහු ඉදිරිපත් කරවන්න බලාපොරොත්තු වෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එතකොට පොහොට්ටුව සඳහනගතව ආවත් පොහොට්ටුව විදියට ආවත් ජ්‍යෙෂ්ඨ දේශපාලකණින් කීප දෙනෙක් මෙවර ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. හැබැයි ගිය පාර පොහොට්ටුවෙන් ආපු බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිවරයා සහ අලිසබ්‍රි හිටපු ඇමතිවරයාත් මෙවර ඡන්ද නොඉල්ලා ඉන්න තීරණය කරලා තියෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හිටපු ඇමතිවරයා නියෝජනය කරපු හෝමාගම ආසනය ජාතික ජනබල වේගය ජනාධිපතිවරණයේදී විශාල ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා. ඒ පිළිබඳව ටිකක් නොසතුටකින් ඉන්නවා කියලා තොරතුරු වාර්තා කරලා තිබුණා. කොමනත් ඔහු බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිවරයා මේ වර මහමැතිවරණට ඉල්ලන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඒ වගේම අලිසබ්‍රි හිටපු විදේශ ඇමතිවරයාත් ඔහු ලංකාවේ කීර්තිමත් ජනාධිපති නීතිඥවරයෙක්. ඔහුගේ නීතිඥ වෘත්තිය කරගෙන ඉන්නවා කියලා වාර්තා වෙනවා. උණු ඡන්දෙට ඉදිරිපත් නොවන බලාපොරොත්තුවක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තියෙනවා.
පහුගිය කාලවකවානුවේදී මේ දෙමළ පක්ෂවලත් යම් යම් සන්ධානගත වීම් තිබුණා. ඒ වගේම කාලයක් තිස්සේ තිබුණු ප්‍රකට සන්ධාන කැඩී බිඳී යන ස්වභාවයකුත් අපිට දකින්නට ලැබුණා. TN එක විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ITAC එහෙමත් නැත්නම් ඉලංගේ තමිල් අරසු පක්ෂය සන්ධාන කිරීමක් කළා. ඔවුන් මේ වෙනමම ඉදිරි මහමැතිවරණයට ඉලංගේ තමිල් අරසු කියන මේ පක්ෂ නාමය යටතේ තරඟ වදිනවා කියලා. TNA එක ගැන දෙමළ ජාතික සන්ධානය කියලා තරග වදින්නේ නැතුව ඔවුන් සමග තරග වදින්නේ නැතුව දැන් එහෙම තියදී තව තවත් සන්ධාන ඇති වෙනවා කියලා ඒතරතුරු වාර්තා වන්නේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ එකතු වෙලා කොහොමද ඒ පිළිබඳව තියෙන සූදානම
දෙමළ ජාතික සන්ධානයේ වෙනුවට මෙවර ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය කියන නාමය යටතේ දෙමළ ජාතික පක්ෂය දෙමළ ජනතා ජාතික පෙරමුණ ටෙලෝ සංවිධානය EPRLF සංවිධානය ඒ ඇතුළුව දෙමළ දේශපාලන පක්ෂ සිවිල් සන්ධාන එකතු වෙලා සන්ධානගත වෙලා ඔවුන්ගේ ලකුණු වන හක්ගෙඩිය ලකුණු තරග කරන්න සූදානම් වෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ අලුත් සන්ධානයට පක්ෂ නායකයෙක් පත් කරගන්නේ නැතුව සම සභාපතිවරුන් එක්කාසු කරගෙන මේ සන්ධානය ගොඩනගන්න සූදානම් වෙනවා. ඒ වගේම 10 වෙනිදා නාම යෝජනා බාර දෙන්නත් ඔවුන් සූදානම් වෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා. එතකොට ඔවුන් ඉලංගේ තමිල් අරසු පක්ෂයටත් ඇරයුම් කරලා තිබුණා ඔවුන් සමග සන්ධානගත වෙලා තරග වදින්න කියලා. ඔවුන් සමග කෙලිකේතෝර මේ අලුතෙන් ගොඩනැගෙන සංධානය ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සමග එකතු වෙලා තරග වදින්න කියන ඉල්ලීම කරලා තිබුණා. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය ඉලංගේ තමිල් අරසු පක්ෂයෙන් ලැබිලා නැති බවක් තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඔවුන් එක් එක් දිස්ත්‍රික්ක වෙනුවෙන් දැන් කාන්තා නියෝජනය සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉලංගේ තමිල් අරසු පක්ෂය ත්‍රිකුණාමල අම්පාර දිස්ත්‍රික්ක වෙනුවෙන් තරග කරන කණ්ඩායම් සම්බන්ධයෙන් අවසාන තීරණ වලට එන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ත්‍රිකුණාමල අම්පාර දිස්ත්‍රික්ක වෙනුවෙන් දෙමළ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගනිද්දී ඔවුන් විශේෂ අවධානයක් යොමු කරලා ඉලංගේ තමිල් අරසු පක්ෂය නමින් තරගවදින සූදානමින් ඉන්නවා කියලා, ඒ කියන්නේ මේ සුමන්තිරන් මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම සූදානමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ විදිහට තමයි උතුරේ දේශපාලන පක්ෂවල මැතිවරණය සඳහා වෙන සූදානම් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ.
හොඳයි, උතුරෙත් දකුණෙත් මේ තත්වය පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම මෙටික් කලබල වෙලා තියෙන වගක් අපිට පෙනියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ මේ ගෑස් සිලින්ඩරය අතර මේ තියෙන සිදුවෙමින් යන මේ කතා බහ ටිකක් ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ලැබුණු අදහස් ප්‍රකාශ කිරීම් කීපයක් ඉදිරිපත් කරන්න මම කැමැති. එක්සත් ජාතික පක්ෂ මේ වෙනකොට කැස්බෑව ආසන සංවිධායක විදිහට සම්බන්ධ වෙලා සිටින සමන් රත්නප්‍රිය යම් අදහසක් පළ කරලා තිබුණා. මේ හරහා අපිට යම් දළ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ගෑස් සිලින්ඩරය සමගින් එකතු වන්න එක්සත් ජාතික පක්ෂයේ තියෙන කැමැත්ත අකමැත්ත කොහොමද කියලා.
පක්ෂේ නාම යෝජනා සකස් කරලා අවසන් වෙමින් යනවා දිස්ත්‍රික් කෝටා එකත් සමග. තේට දවසේ අවසන් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අලියට කැමති තමන්ගේ පක්ෂයනේ. නමුත් එතුමට වගකීමක් තියෙනවා මේ සියලු පක්ෂ එකරාශි කරගෙන යන්න. ඒ වගකීම කියන කාරණේදී එතුමා කියන්නේ පොදු සංකේතයක් ඕන කියන එක.
හොඳයි, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මොකද කියන්නේ මේ ගැන?
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානය රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන් සිලින්ඩර් යටතේ තරග කරන්නත්, වන්නිය ප්‍රදේශයට අලිය ලකුණ යටතේ තරග කරන්නත්, නුවරඑළිය දිස්ත්‍රික්කයට අලිය ලකුණ යටතේ තරග කිරීමටත් සාකච්ඡා වෙමින් තිබෙනවා.
හොඳයි, සාකච්ඡා වෙමින් තිබුණාට පක්ෂය ඇතුළෙම සමහරු කැමති නැහැ කියලා තොරතුරු එළියට ආවා එක්සත් ජාතික පක්ෂයේ ආශුමාර් සිංහ පළ කරපු අදහසින්.
ගෑස් සිලින්ඩරෙන් ඉල්ලනවා නම් මං ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. සම්පූර්ණ විපක්ෂයම එකතු වුණොත් ජාතික ජන බලවේගයට බහුතරය ලබා ගන්න අපහසු වෙනවා. නමුත් වෙන් වෙලා ඡන්දෙ ඉල්ලුවොත් බහුතර බලය පමණන්නේ සමහර 3-2ක් යන්න පුළුවන්.
හොඳයි, ලංකාවෙන් වාර්තා වෙන තොරතුරු වල අපේ සිදුවන මේ කතා බහ තාම හමාර නැහැ. අපි මීළඟ විරාමයට යනවා. විරාමෙන් අනතුරුව ලංකාවේ දේශපාලන හා සැබඳෙන තවත් ප්‍රමුඛයෙන් වාර්තා වෙන තොරතුරු කිහිපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අපි නැවතත් මනෝජ් එක්ක සම්බන්ධ වෙන්නේ මේ විරාමෙන් අනතුරුව.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික පුවත් විග්‍රහය දෙවන අදියරටයි. එහෙමනම් අපි දැන් මේ එකතු වෙන්නේ මනෝජ්, මේ පසුගිය කාලවකවානුවේදී විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කාලවකවානුවේදී ඊට පස්සේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ බලයෙන් පහකරලීම සඳහා වුණු අරගලය ක්‍රියාත්මක වුණු කාලවකවානුවේදී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ පිළිබඳව දැවන්ත වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. හදිසියෙම ඔහුව විශ්‍රාම ගන්වන්නට වර්තමාන නව පාලනාධිකාරිය ජනාධිපතිවරයා ඇතුළු පාලන තන්ත්‍රය තීරණය කරනවා. මේ පසුපස සිදුවුණු ක්‍රියාදාමය මොකක්ද?
ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති දුරකාලයේ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විදියට හිටපු නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ධුරයෙන් ඉවත් කරලා සුරේෂ් සලේ මේ ජනරල් සුරේෂ් සාලේව එම තනතුරට පත් කරා. දැන් මේ වෙනකන් ඔහු තමයි රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරමින් සිටියේ. පහුගිය සෙනසුරාදා ඒ සම්බන්ධයෙන් අලුත් රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයෙක් පත් කරලා තියෙනවා නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය සුරේෂ් සලේ මේ ජනරල් වරයාව ඒ තනතුරෙන් විශ්‍රාම ගන්නවන්න තීරණය කරලා තියෙනවා. කොහොමනත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට සමහර පාර්ශව චෝදනා එල්ල කරමින් තිබුණා. හැබැයි ඔහු ලිපියක් මගින් තොරතුරු දන්වලා තිබුණා මේ එල්ල වෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරලා ඒ චෝදනා ඔහු පිළිගන්නේ නැහැ කියලා. සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විදියට වැඩ කරනකොට චැනල් 4 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කරපු වීඩියෝ එක තිබුණා. සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා විශේෂයෙන්ම 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ අසාත් මවුලානා කියන පුද්ගලයෙකුට ඇමතුමක් දීලා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ හිටපු යම් පුද්ගලයෙක් රැගෙන එන්න කියලා දැනුම් දුන්නා. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් යම් සැකයක් තිබුණු බවට තොරතුරු වාර්තා වුණා. මෙවැනි කාරණා පිළිබඳව ඔහුට චෝදනා එල්ල වෙලා තිබුණා. ඉතින් ඒ තත්වය ඇතුළේ තමයි ඔහු රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරේ. යම් විශ්වාසයක් එවක පාලන තන්ත්‍රයට තිබුණා වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකන් ඔහු රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරා. නමුත් පහුගිය සෙනසුරාදා දිනේ ඉඳලා ඔහු විශ්‍රාම ගන්නන්න තීරණය කරලා තියෙනවා.
ඔද මේ පාස්කු පිළිබඳව මේ වැඩිපුර අවධානය යමුණා මේ ජනාධිපතිවරණයත් එක්ක පාස්කු විඳිතයන් වෙනුවෙන් සිදු කරන සාධාරණ ඉෂ්ටකරලීමේ ක්‍රියාවලිය පිළිබඳව වන කතන්දර අපිට විවිධ පක්ෂවල තහනට ලැබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක ගිහිල්ලා හිටියේ නේද කටුව පිටියේ පල්ලියට? මොනවද එතනදී සාකච්ඡා වෙලා තිබුණේ? කවුද හමු වෙලා තිබුණේ?
ඔව්, දැන් ඊයේ දවසේ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සාකච්ඡාවකට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහභාගි වෙලා තිබුණා. පාස්කු ප්‍රහාරය නිසා අසරණ වුණු වින්දිතයන්ට යුක්ති ඉටු කරනවා, සාධාරණ ඉටු කරනවා කියලා ඌ එතනදී සඳහන් කරලා තිබුණා. මෑත කාලයේ සිද්ධ වෙච්චි විශාලතම ඛේදවාචකය හැටියට තමයි පාස්කු ප්‍රහාරය හඳුන්වලා දීලා තිබුණේ. නමුත් ඒක කාලයේ වැලිතලාවට යටපත් වුණත් මේක මකා දාන්න කිසි කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. යම් කණ්ඩායමක් බලය ලබා ගැනීමේ අරමුණින් මේ කටයුත්ත පාස්කු ප්‍රහාරය සිද්ධ කරලා තිබුණා නම් එවැනි සිද්ධීන් ඉදිරියට ඇති නොවීමට වග බලා ගන්න අවශ්‍ය පසුබිමක් සකස් කරනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. මේ වින්දිතයන් සමග සාකච්ඡා කරා වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාධාරණ සහ යුක්ති ඉටු කරන්න තමන් කටයුතු කරනවා කියන සහතිකයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලබා දීලා තියෙනවා.
ඔව්, එහෙදී වින්දිතයන් ඍජුව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා අපි දුටුවා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා අපිට ඒ සිදු කරන ලද ප්‍රශ්න කිරීම සහ ජනාධිපතිවරයා ඊට ලබා දුන් උත්තර කෙටියෙන් ඔබ වෙත ගෙනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඒ සම්බන්ධව ජනතාව ඉදිරිපත් කරපු ප්‍රශ්න සහ ජනාධිපතිවරයාට ලබා දුන් පිළිතුරු කිහිපයක් මම දැන් මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් ප්‍රචාරයට යොදා
ගන්නවා. ඒ ත්‍රස්තවාදියා අන්තිමට සම්බන්ධ වෙච්ච ආරක්ෂක අංශ සමාජිකයා දක්වා බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය තාම සක්‍රීය සේවයේ ඉන්නවා. ඔබතුමා හිතනවාද ඒගොල්ලෝ සක්‍රීය සේවයේ ඉන්නකොට අපිට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා?
పూర్ව නිගමනයකට අපි පරීක්ෂණ දියත් කරන්න පටන් ගත්තොත් අපිට ඇත්ත කරුණු හොයාගන්න බැහැ. හැබැයි පරීක්ෂණේ දියත් වෙනකොට සාක්ෂි මතින් අපිට ලිදරව් වෙනවා නම් මොහු ඍජු හෝ වක්‍රමයකට සම්බන්ධයි කියලා ඔවුන් පරීක්ෂණ ක්‍රියාවලියෙන් ඉවත් කරනවා. ඒ වගේම රාජකාරියම ලෙස වුන් බැඳී තිබෙන වගකීම ඉටු නොකිරීම පිළිබඳව කෝන්ට විනය පරීක්ෂණ තත් පටන් ගන්නවා.
ශානි අබේසේකර මහත්මයා, රවි සෙනවිරත්න මහත්මයා කිව්වා ඒගොල්ලම නොමග ඇරියා කියලා උද්‍යංශ විසින්ම. ඒ අවස්ථාවේදීත් නොමග ඇරියා නම් පරීක්ෂණ කරන අයව අදත් ඒ දේ නොවේයි කියලා ඔබතුමාගේ සහතිකය මොකද්ද?
සැකත් තියාගන්න එපා. අපි ඒ වැඩසටහන දියත් කරමින් තිබෙනවා. ඔබට වගේම අපටත් ඒ අඳුරු වේදනාවේ අත්දැකීම් තිබෙන මිනිස්සු. ඒ නිසා මේ පිළිබඳ යුක්තිය ඉටු කිරීම අපිට අත්තරින්න බැරි වගකීමක් ලෙස අපි සලකනවා.
එදා ඒ ප්‍රහාරය ඔබතුමත් දැනගන්න ඕනේ. එදා ප්‍රහාරය වෙනවා කියලා නොදැන හිටියේ මේ එදා පල්ලියාපු අපි විතරයි. එදා ඒ ප්‍රහාරය ඕනතරම් වළක්ව ගන්න අවස්ථාව තිබ්බා. කරන දෙයක් මං කියන්නේ ඔබතුමාලා මේ දේශපාලන ෂෝ නැතුව මේ පල්ලිවලට මේව ෂෝ නැතුව මේවා කරලා අපිට ඔප්පු කරලා පෙන්නන්න.
එවැනි බිහිසුණු ඛේදවාචකයක් ඉටු කිරීම සඳහා මෙහෙවුණු අය පරීක්ෂණ හරහා දඬුවම් ලබා දීම, නැවත එවැනි ඛේදවාචකයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැළැක්වීමත් තමයි යුක්තිය කියලා කියන්නේ. මේ පද්ධතිය කඩාවැටීමේ ප්‍රධාන සාධක තිබෙන දේශපාලනයේ නම් මේ පද්ධතිය යළි ප්‍රතිසංස්කරණය කිරීමත් දේශපාලනය. ඒ නිසා කිසිසේත්ම ව්‍යාජයක් ප්‍රබන්දයක් නෙවෙයි. අපි සත්‍ය වෙනින් පිණිස සිටි මිනිස්සු.
මීළඟට මේ ගෙවිලා ගිය දින දෙක තුන තුළදී සිදුවුණු විශේෂිත සිදුවීම් කිහිපයක් කෙරෙහි අවධානයට ලක් කරමු. එකක් තමයි IMF නියෝජිතයන් සමග ජනාධිපතිවරයා සිදු කළ සාකච්ඡාව. දෙපාරක් ඔවුන් හමු වෙලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කළා තිබුණා. මොනවද එහිදී අවධානයට ලක් වෙලා තිබුණු කරුණු?
ඔව්, මුදල් අමාත්‍යාංශයත් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ලංකාව නයිහිමියන්ගේ කමිටුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරා කියලා උන් සඳහන් කරලා තිබුණා. ඒ වගේම ණය ප්‍රතියෝගිතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර හිමියන් එක්ක ප්‍රතිපත්ති එකඟතාවයකට පැමිණලා ඉවරයි කියලා සඳහන් කරලා තිබුණා. එතකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතින් සම්පූර්ණ කරන්න මේ අනුව ලංකාව සමත් වෙලා තියෙනවා කියලා මුදල් අමාත්‍යාංශය පැත්තෙන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ පිළිබඳව ප්‍රකාශයක් කරලා තිබුණා. දැන් ඔවුන්ගේ තුන්නෙලි සමාලෝචනය ඉදිරියේ සිද්ධ කරන්න නියමිතයි. ලංකාවට පැමිණලා ඉන්න IMF නියුක්ත කණ්ඩායම සංචාරය නිම කරාට පස්සේ තුන්නෙලි සමාලෝචනය පිළිබඳව සඳහන් කරනවා කියලා තිබුණා. ජනාධිපතිවරයා සහ IMF එක අතර සාකච්ඡාව යම් ආකාරයකට සාර්ථක බවට තොරතුරු සඳහන් කරලා තිබුණා. යහපත් සහ සුවදශීලී අන්දමින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා ගොඩනැගුණා කියලත් තොරතුරු වාර්තා කරලා තිබුණා. එතකොට දැන් මීළඟට තුන්වෙනි වාරිකේ ලබා ගන්න නියමිත වෙලා තියෙන්නේ. ඊට කලින් දැන් ඔවුන් තුන්වෙනි සමාලෝචනය සිද්ධ කරන්න දින නියම කරයි ලංකාවට ආපු IMF නියුක්ත කණ්ඩායම සංචාරය ඉවර කරලා ගිය නිසා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය වෙනස් වුණු සෑම වතාවකදීම ඉන්දිය නියෝජිතවරයෙක් ලංකාවට එනවා. එය සුපුරුදු ක්‍රියාදාමයක්. එය නැවත වතාවක් සිදු වුණා මේ අලුත් ජනාධිපතිවරයා පත්වීමත් එක්ක. ඉන්දිය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් එක් දින නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ශ්‍රී ලංකාවට ගිහිල්ලා තිබුණා. එතකොට ජනාධිපතිවරයාත් ඉන්දිය විදේශ ඇමතිවරයාත් මොනවද සාකච්ඡා කරලා තිබුණේ?
ඔව්, මේ ජයශංකර් විදේශ කටයුතු ඇමතිවරයා ලංකාවට ආවා. ලංකාවේ දේශපාලන නියෝජිතයින් විවිධ පැතිවලින් හමු වුණා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා, හරණි අමරසූරිය අගමැතිතුමිය, විජිත හේරත් විදේශ ඇමතිවරයා හම්බ වෙලා තිබුණා. විශේෂයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. දැනට ආණ්ඩුව සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යන බව වගේම මහමැතිවරණයෙන් පස්සේ ඉන්දිය ව්‍යාපෘති ආයමත් සමාලෝචනය කරනවා කියලා ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධානීන් ඉන්දිය විදේශ ඇමතිවරයාට දන්වලා තිබුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිහිල්ලා ඉන්දිය මහ කොමසාරිස්වරයා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව හම්බ වෙලා තිබුණා. එතකොට ආණ්ඩුව දැනට කරගෙන යන විදිහ පිළිබඳව යම් සෑහීමකට පත් වෙලා තිබෙන ස්වභාවයක් ජයශංකර් ඉන්දිය විදේශ ආර්ථිකවරයාගේ වචනවල සඳහන් වෙලා තිබුණා කියලා තොරතුරු වාර්තා කරලා තිබුණා. ඊට පස්සේ විපක්ෂ නායකවරයාත් ඉන්දිය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී ජයශංකර් ඉන්දිය විදේශ කටයුතු ඇමතිවරයා හම්බෙලා තිබුණා. ඔහු කෙටි සංචාරයකින් පස්සේ ලංකාවෙන් නික්ම ගිහිල්ලා තිබුණා. ඒ වගේම ඉන්දියාව ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට එතකොට මේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය මේ වගේ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. වගේම ජයශංකර් විදේශ ඇමතිවරයා 13 වෙනි සංශෝධනයේ පූර්ණව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මේ වගේ අරමුණු සඳහා පාසුකම් සලසනවා කියලා තොරතුරු වාර්තා කරලා තිබුණා. දෙරටම දෙරටේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් කටයුතු කරනවා කියන අදහස් හුවමාරුව සහ සහතිකය දෙපිළම හුවමාරු කරගත්තු බව තමයි මේ සංචාරය සම්බන්ධයෙන් වාර්තා කරලා තිබුණේ.
හොඳයි මනෝජ්, එහෙමනම් ස්තුතිය පළ කරනවා මේ ගෙවිලගේ සතියේ ලාංකීය දේශපාලනය එහා බැඳෙන කාරණා පිළිබඳව සවිස්තරාත්මකව විග්‍රහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙමනම් අපි සුපුරුදු පරිදි ඔබ බලාපොරොත්තු වෙනවා මෞබිමෙන් පුවත් විශේෂාංගයේදී හෙට දවසේදී. ආයිබෝවන්.
ආයිබෝවන් ලක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.